සමහර දවස්වලට මං ගමන් ගන්න මාර්ගය අයිනෙන් ගලායන් නිල්වලා ගඟ හිතට ගේන්නේ හරිම භීතියක්. මාතරට යන පාරේ දකුණු පැත්තේ අතලඟින් ගලාගෙන යන නිල්වලා ගඟ එක්ක මහපාර බෙදෙන්න තියෙන්නේ හරිම හීනි ඉවුරක්. ඒ ඇතැම් තැන්වල උඩහට දෙනියාය පැත්තට වහිනකොට ගඟ මඩපාටයි. ඒ වගේම අර ඉවුර වගේ සීමාව ළඟට වතුර ඇවිත් වියරු හිනාවක් පාර යන අපිට පානවා. ඒ වගේම වෙනද නිස්කලංකේ ගලාගෙන ගිය වතුර පාර, කෝටු, කොළරොඩු, නොයෙකුත් කුණුකන්දල් එක්ක තියෙනවා දැක්කම භීතියට අමතරව සංවේගයකුත් කනස්සල්ලකුත් හිතට ගේනවා. මේ නිල්පාට නිල්වලා ගඟ නේද කියලා. මේ ගඟ ළඟ භීතියත් එක්ක ටික දුරක් යද්දි මෙන්න එකපාරට ගොඩනැගිලි, ගෙවල් වගේ ඒවා ඇවිත් ආයෙත් පාරත් ගඟත් අපෙන් දුර කරනවා. අපේ භීතිය අඩු වෙනවා. අර ගෙවල් ගොඩනැගිලි ගස් අස්සෙන් අපට ඈතින් පේනවා ගඟ මුදුනටම ඇවිත් වතුර මට්ටම. මාතර නගරයට ඇවිදින් නිල්වලා පාලම උඩින් යනකොට ගඟ වෙනස් බව මට දැනෙනවා. වෙනදට වඩා වතුර හොඳටම පිරිලා හරියට ඉවුරටම වදින්න ගඟ ඉදිමිලා වගේ. වතුරේ දුර්වර්ණයත් එක්ක පාලම උඩ ඉඳන් බැලුවම වෙනද සුන්දර විදියට පෙනුණු ගඟ යම් සැහැසි වේශයක් අරගෙන කියලයි මට හිතෙන්නේ. ඒ අතරේ මුවදොර අනික් පැත්තට ඒ වතුර එවල තව ටිකක් මේ වතුර කළුපාට කරලා. මේ හැඟීමම මට ආපු අවස්ථාවක් තිබුණා. මහා වැසි සමයක නුවරට ඇතුළු වෙනකොට පේරාදෙනිය පහු කරලා මහා පාලම උඩින් නුවර පයින් යද්දි. එදා මට දැනුනේ නුපුරුදු වටපිටාවත් එක්කගෙන දොම්නස කැටියුණු භීතියක්. මොනතරම් ලස්සනට දේවල් පෙනුණත් ඒවම සැහැසි වේශයක් ගත්තම ඒ අහිංසකත්වය හරි සුන්දර බව හරි පලා යන්නේ විදුලි වේගයෙන්. මේ පාලමක් උඩදි දියදහර ප්‍රවේගවත් මොහොතකදි මොනතරම් දේ ඔබට සිහි වෙනවද? ඔබත් ඇතැම් විට මම වගේ. මට නම් මගේ නව යෞවනයට දිව යැවෙන්නේ ගී ගණනාවක් සිහිපත් කරමින්. මා ඔබව පාලමෙන් එහාට රැගෙන යන්නද? මැක් රැන්ඩල් කියන සංගීත විචාරකයා කියනවා මෙහෙම. සමහර ගීතාවලි ගී ඇල්බම හදවත හඬවනවා වගේ. තවත් සමහර ඇල්බම බොහොම ආඩම්බර, අභිමානවත්, තාක්ෂණික උසස් මට්ටමේ නිෂ්පාදන. තවත් සමහර ගීත ඇල්බම තියෙනවා හරීම පරස්සමෙන් නිමහන් කරපු ප්‍රතිමා කැටයම් වගේ. ඒවා හරීම සියුම් මුදු මොලොක්. මැක් රැන්ඩල් අන්තිමට කියනවා මෙහෙම. මා ඔබට සඳහන් කරන මේ ඇල්බමේ අයිති වෙන්නේ මා කියු තුන්වැනි වර්ගයටයි. ඒ කියන්නේ හරීම පරිස්සමෙන් නිමහම් කරපු ප්‍රතිමා කැටයම් වගේ. හරීම සියුම් මුදු මොලොක්. මං එතනින් රූපරාම වෙනස් කරන්නද? මේ මිත්‍රයෝ දෙන්න හරීම ආදරණීයයි. බෙදා වෙන් කරන්න බැහැ. ජීවිතේ පසු කාලවල්වලදී බෙදිලා වෙන්වෙලා එක්වෙලා එහෙම වුණාට මේ යුගේ ආදරණීය මිත්‍රයෝ දෙන්නෙක්. අර පළමුවෙනි මිත්‍රයා ගීතය ලිව්වා. අනෙක් මිත්‍රයා එතකොට හිටියේ චිත්‍රපට රූගත කිරීමක. ඔහු රඟපෑමත් කළා. ඒ චිත්‍රපටය තමයි කැච් 22. ඒ 1970. ගීතය ලියූ මිත්‍රයත් අනෙකාත් ගජ මිත්‍රයෝ වගේම හොඳම ගායකයෝ. දෙවෙනි යාළුවා ගායනය වගේම ගිටාරය, පියානෝව වගේම වයලීනය වයනවා පුදුම විදියට. මේ දෙන්නම අද ඉන්නවා. පළමුවෙනි යාළුවට අවුරුදු 71. එතකොට අනෙත් යාළුවා පුදුමයි නේද? එකම අවුරුද්දෙ උන් ඉපදිලා තියෙන්නේ 1941. ඔහුටත් අවුරුදු 71. ඔහුත් අදත් හොඳට ගායනවා. ගිටාරය, ඩ්‍රම්ස්, ඒ වගේම සැක්සෆෝනේ වයනවා. මේ 71 දෙන්න ලෝකයට ගියේ මට අර අමුත්තක් දැනුණු පාලම උඩින් බැලුවාම යටින් පෙනෙන නොදැමුණු දියතලය නිසා. තාමත් වතුර අධික දියතලයට උඩින් තියෙන පාලමක් උඩින් යනකොට මට ඒ රූපය පසුබිමේ මේ ගීතය චිත්‍රපටයක වගේ ඇහෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මේ ගීතය අර බිහිසුණු දියතලයේ උඩින් දිවෙන පාලමේදී මතක් වෙනකොට ඒ වචන හිතට සැනසුමක් ගෙනෙන නිසා. සිංහල වේවා ඉංග්‍රීසි වේවා මොන භාෂාවක වේවා ඒ වචනවල තේරුම් හොයනකොට අපි වෙනස් මිනිස්සු වෙනවා. ඒකනේ මම ඔබට ගියවර කිව්වේ අර චීන ගීතය මෙලෝ හසරක් මට තේරෙන්නේ නැහැ කියලා. මෙන්න මේක තමයි ඒ ගීතේ සිංහල තේරුම. ඔබ වෙහෙසටපත් වූ විට, ඔබ පුංචියයි හැඟෙන විට, ඔබේ දැස් කඳුලින් බොඳවන විට මම ඒ කඳුළු විහලන්නම්. ජීවිතේ රළු වෙන හැම විටම මා ඔබ අසල ඇති. හිතයිසින් එකවර සෙවිය නොහැකි. හරියට කලබලකාරී වියරු ජලකඳක් උඩින් දිවෙන තිරසර නිහඬ පාලමක් වගේ. මා දිගට වැතිරි ඉන්නම් දියතලයට උඩින් පාලමක් වගේ. ඔබ හිතින් කඩා වැටුණු වෙලාවට, ඔබ පෙළූ නිශාවන්හිදී, සන්තාපී මොහොතකදී සත්තකින් ඔබ සනසන්නම්, ඔබ අස්වසන්නම්. වේදනා වටකොට සිටිද්දී, අඳුර හතර වට ගලද්දී ඔබේ පැත්තෙන් ඉන්නම්. බිහිසුණු දියකඳ මත්තෙන් දිගෑදුණු පාලම වෙන්නම්. මේ තමා මට පාලමේදී වියරු දියකඳ දිහා බලද්දි සිහිවුණු ගීතය. පළමුවෙනි මිත්‍රයා තමයි සයිමන්, පෝල් සයිමන්. දෙවෙනි මිත්‍රයා තමයි ගාෆංකල්, ආට් ගාෆංකල්. ගීතය ඔබ දන්නවා, බ්‍රිජ් ඕවර් ද ට්‍රබල්ඩ් වෝටර්.
When you're weary, feeling small, when tears are in your eyes, I will dry them all. I'm on your side. Oh, when times get rough, girl, sail on,
සිංහල වූ සයිමනන් ගාෆංකල් එහෙම නැත්නම් රහත් පටෙල් අලි ඛාන් ගැන කතා කළා. 2003 අවුරුද්දේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ජාත්‍යන්තර තරුණ සමුළුවකට සහභාගි වුණාලු උදය ගම්මන්පිල මහත්තයා. ඔහුට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතන්නටද අවස්ථාවක් ලැබුණලු. මං කියන්න ඕනේ ලංකාවේ ඉන්න මට මේ කතාව එවන්නේ එතර ජීවත් වෙන ප්‍රවීණ ඉංජිනේරු සගයෙක්ුණු චන්ද්‍රසිරි වනසිංහ මහත්මයා. මේ පුවතේ තියෙනවා අර සිංහලයන් ඇමතු සමුළුවේදී සිදුවුණු සිදුවීමක්. එය ඔහුගේ භාෂාවෙන් මේ වගේ. එම දේශනයේ අවසානයේ ප්‍රශ්න ඇසීමට මම අවස්ථාවක් ලබා දුන්නෙමි. සිංහල කාන්තාවක් විවාහ කරගත් ස්වීඩන ජාතිකයෙක්ද මේ අතර සිටියේය. ඔහු මගෙන් අපූර්ව ප්‍රශ්නයක් ඇසීය. ඔහු ඇසුවේ සිංහලයන් දෙදෙනෙකු කතා කරන විටත් සිංහලෙන් කතා නොකර ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඇයිද යන්නයි. මෙම ප්‍රශ්නයට එදා මාදුන් පිළිතුර මට දැන් මතක නැත. එහෙත් එම ප්‍රශ්නය තවමත් නොවිසඳී ඇති හේයින් වසර 10කට පසුව හෝ අපි ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයමු. ස්වීඩනයේදී පමණක් නොව ලංකාවේදී පවා ඉංග්‍රීසි උගත් සිංහලෙන් දෙදෙනෙකු හමු වූ විට කතාව ඉංග්‍රීසි බසිනි. එමෙන්ම තරු පහේ හෝටලයකට ආහාර ගැනීමට ගිය විට අපේ දුඹුරුහම දකිමින් සේවකයන් අපාමතන්නේ ඉංග්‍රීසි බසිනි. මේ ලංකාවට ආවේනික තත්ත්වයකි. යුරෝපයේ ආසියාව අප්‍රිකාව හෝ ලතින් ඇමරිකාවේ කිසිම රටක දක්නට නොමැති සුවිශේෂී ප්‍රවණතාවයකි. මෙම තත්ත්වය හේතුවෙන් සිංහල සමාජයේ ඉංග්‍රීසි භීතිකාවක් මෙන්ම ඉංග්‍රීසි උන්මාදයක් හටගෙන තිබේ. ලංකාව ඉංග්‍රීසි යටත් විජිතයක්ව තිබුණු හෙයින් මෙම උන්මාදය බිහි වී ඇතැයි සමහරෙක් පවසති. ලෝකයේ පුරා පමණක් නොව සමස්ත දකුණු ආසියාවේම ඉංග්‍රීසි යටත් විජිත තිබුණි. පකිස්තානුවන් හමු වූ විට කතා කරන්නේ උර්දු බසින් මිස ඉංග්‍රීසියෙන් නොවේ. බංගාලි දේශයේදී තරු පහේ හෝටල් බස බෙංගාලිය. තමිල්නාඩුවේ හැර ඉන්දියාවේ අන් සෑම ප්‍රාන්තයකම ජනතාව සිය තරාතිරම කුමක් වුවත් හින්දි බසින් කතා බස් කරති. මා දන්නා තරමින් මෙම පුරුද්ද තිබෙන්නේ ලංකාවේ පමණකි. හලාල් කරණය පිළිබඳ මගේ දෙසුමකට සවන් දුන් සරසවි ඇදුරුතුමියක් අපූරු ප්‍රශ්නයක් ඇසුවාය. ඒ ලංකාවේ මුස්ලිම් ජනතාව සිංහලයන් විවාහ කරගත් නමුත් දෙමළ බස මව් බස ලෙස වහරන්නේ ඇයිද යන්නයි. ප්‍රවීණ මාධ්‍යවේදී A.M. අයුබ් මහතා ලියූ මුසල්මානුවා සහ බිරියන් සිව්දෙනා නමැති පොතේ තමන් ජීවත්වන රටේ ප්‍රධාන බස සිය මව් බස කර නොගත් එකම මුස්ලිම් කොටස සිටින්නේ ලංකාවේ බැව් පවසයි. එයට මුස්ලිම් ජනතාවට දොස් නගා පළක් නැත. සිංහලයන්ටත් සිංහල නොවටී නම් මුස්ලිම් අයට එය කෙසේ වටින්නේද? නාම පූර්වක හෝ එක් ඉංග්‍රීසි අකුරක් වැරදී තිබුණොත් එය පෙන්වා දීමට කවුරුත් ඉදිරිපත් වෙති. එහෙත් සිංහල ඕමනාවෙන්ම වරද්දයි. ඒ සිංහල බස නොහැකිවීම ආඩම්බරයට කරුණක් වී තිබෙන බැවිනි. ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා සිය දරුවන්ට සිංහල බස නොහැකි බව මාපියන් පවසන්නේ ඉමහත් ආඩම්බරයෙනි. සමහරෙක් නිවසට මිතුරන් පැමිණෙන විට හෝ සාද පැවැත්වෙන විට සිය දෙමව්පියන් වේලාසන නිදා ගැනීමට යොමු කරති. නැතහොත් කාමරයකට කොටු කරති. ඒ සිය දෙමව්පියන්ට ඉංග්‍රීසි බස නොහැකි බව හෙළිවෙතැයි ලැජ්ජාවෙනි. සිංහල බස අමතක වීම බොහෝ විට විදේශගත වී සිට පැමිණෙන අයට වැළඳෙන රෝගයකි. ඔවුන් කතා කරන්නේ කැඩුණු සිංහලෙනි. සමහරු උපාධි ලබා ගැනීම සඳහා චීනය, රුසියාව සහ ජපානය වැනි ඉංග්‍රීසි බස භාවිත නොකරන රටවලට යති. නැවත පැමිණෙන විට ඔවුන්ට සිංහල බස අමතක වුවත් ඉංග්‍රීසි බස නම් පෙරටත් වඩා හොඳින් කතා කරති. ඇත්තෙන්ම බොහෝ දෙනෙකු කුමන බසින් කතා කරතත් සිතන්නේ සිය මව් බසිනි. එබැවින් 20 වසරක් පමණ උගත් බස වසර කිහිපයකින් අමතක වීමට නොහැක. ඔවුන් සිංහල බස නොහැකි බව පෙන්වන්නේ තමන්ට වැදගත්කමක් ආරූඪ කරගැනීමේ අටියෙනි. මේ පිළිබඳ අපූර්ව සිදුවීමක් මා මතකයේ ඇත. අප පාසල් යන සමයේ AFS නමින් සිසුන් හුවමාරු වැඩපිළිවෙලක් තිබුණි. ඒ අනුව අපේ පාසලේ සිසුන් කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල පාසලක වසරක් ඉගෙනගත් අතර ඒ රටේ සිසුහු අපේ පාසලේ වසරක් ඉගෙන ගත්හ. මා උගත් දීය සේනානායක විදුහලේ මගේ ශ්‍රේණිය මිතුරෙක් එසේ වසරක් ඕස්ට්‍රේලියාවේ ගතකර නැවත පාසලට පැමිණියේය. ඔහුට සිංහල වචනයක්වත් මතක තිබුණේ නැත. ඔහු සියලු දෙනා සමග අමුතු ඌරුවකට ඉංග්‍රීසි බසින් කතා කරයි. බස දන්නෝ ඔහුට පිළිතුරු දෙන විට නොදන්නෝ ඔහු යමක් අසත්‍යයි බියෙන් සැඟවුනාහ. ඔහුගේ මේ අධිරංගණය මුලින්ම හාස්‍යටත් පසුව කලකිරීමට සහ කෝපයකට පෙරලිනි. කාගේත් සීමාව පැන්නේ කොස්ස පෙන්වමින් ඉංග්‍රීසි බසින් මේ උපකරණය කුමක්දැයි විමසූ විටයි. එක් අයෙකු ගුරු මේසයට එලා තිබූ රෙද්දගෙන එය ඔහුගේ හිසට දැමීය. තවත් පිරිසක් කිසිවක් නොපෙනෙනසේ ඔහුට තරඟයට ටොකු ඇන්නෝය. මුලින්ම මේ මොන විකාරයක්ද? වහාම නතර නොකළොත් මම පොලිසියට ගෙන්වනවා වැනි වැකි ඉංග්‍රීසි බසින් ඔහු පැවසීය. ක්‍රමයෙන් ටොකු ඇනීම වේගවත් විය. ඒ සමගම ඔහු කෑ ගැසුවේ බුදු අම්මෝ මාව බේරගනියෝ යයි පවසමිනි. කවුරුත් සිනාසෙමින් ටොකු ඇනීම නැවැත්වූහ. සිංහල බැරිබැරියාවට ඇති එකම බෙහෙත ටොකු කසාය බැව් එදා ඔහුට පැවසුවේ නිශාන්ත ගරුසිංහය. අපේ රටේ සිංහල බැරිවීම ආඩම්බරයටත් ඉංග්‍රීසි බැරිවීම ලජ්ජාවටත් කරුණකි. එබැවින් ඉංග්‍රීසි බස වරද්දමින් කතා කිරීමට අප අකමැතිය. එබැවින් ඉංග්‍රීසි දන්නා අයද වරදිතී යන සැකයෙන් ඉංග්‍රීසි බස හැසිරවීමට මැලිකමක් දක්වති. අරාබියට, කොරියාවට හෝ ජපානයට යන අපි මාස කිහිපයකින් ඒ රටේ භාෂාව ඉගෙන ගත්තත් වසර 13ක් පාසලේ ඉගෙනීමෙන් පසුත් ඉංග්‍රීසි බස හැසිරවීමට නොහැකි වී ඇත්තේ වරදිතී යන බිය හේතුවෙනි. ඒ අනුව පෙනෙන්නේ අපේ තරුණ පරපුරට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ලොකුම බාධාව වී ඇත්තේ ඉංග්‍රීසි බස අපේ සමාජයේ වැජබෙන තත්ත්වයකින් පසුවීමයි. ඉංග්‍රීසි පුළුවන් වීම ආඩම්බරයටත් ඒ නොහැකිවීම ලැජ්ජාවටත් හේතුවක් විය යුත්තේ ඇයිදැයි මට තේරුම් ගැනීම දුෂ්කරය. චන්ද්‍රසිරි වනසිංහ මිත්‍රයා විසින් මට එවූ දීර්ඝ ලිපියේ කොටසක් මා ඔබට කියෙව්වේ උදේ ගම්මන්පිල මහතාගේ විස්තරයක්. ඔබ පුදුම වෙයි. මා මේ කිසි දෙයක් දන්නේ නැතුවයි ඔබට සිංහල භාෂාව සහ අර පෙරකී රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සිංහල බැරියාව ගැන කතා කළේ. මොනතරම් සමීපයිද මේ කරුණ. නමුත් ගම්මන්පිල මහත්මයාගේ අවසාන ප්‍රශ්නයට උත්තරේ මා ළඟ තියෙනවා. විතරක් නෙවෙයි අපේ ප්‍රකාශ කළ ආරි රාජකරුණා මහාචාර්යතුමාගේත් අදහස් අනුව ඒවට මුසුවි. එයට හේතුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීම නොවේද? මේ ගැන හිතන්නට ඔබට මම බාර කරනවා. මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව ඇතැම් විට අපි නොයෙකුත් වෘත නිසා පිළිගන්න කැමති නැහැ. අපි දැන්වත් මේ වෘතය අතහැර මේ පිළිගත යුතුයි. සිංහල රාජ්‍ය භාෂාව කොට අනෙත් ජාතීන්ගේ හිත් රිදවමින් මෝඩයන්සේ හිස උදුම්මා ගැනීමත්, ඉංග්‍රීසියට වන්දනාමාන කිරීමත්, ඒ වාගේම ඉංග්‍රීසියෙන් ඈත් වී සිංහල පමණක් හොඳයයි ශ්‍රේෂ්ඨයයි සිතීමත්, මේ සියලුම දේවල් සම්මිශ්‍ර කොට අප අපක්ෂපාතී මැදිහත් තීරණයක් ගත යුතුයි. මේ සියල්ලන්ටම එහා අප සිංහලයන් හෝ දමිලයන් හෝ මුස්ලිම්වරුන්සේ අනන්‍යතාවයක් තබා ගත යුතුයි. එහිදී අප සිංහලයෙකුයි කියන්නට හෝ අප දමිල ජාතිකයෙකු හෝ මුස්ලිම්වරයෙකු කියන්නට අප බිය විය යුතු නැහැ. එයයි අද තියෙන ප්‍රශ්නය. මේ කිසිදු ප්‍රශ්නයක් තියෙන්නට පෙර මහාචාර්ය සුනිල් ආරිරත්න ලියූ නන්දාමාලිනී ගැයූ ගීතයක් ඔබට මා පුදන්නේ මේ ගැන තවදුරටත් හිතන්න. මෙහි මුල් පේලි 4 වචනාර්ථය හැරුණු විට ඇය කියන්නේ සිංහලයකු වී මොනතරම් ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනයක් රට වෙනුවෙන් පැතිය හැකිද යන්නයි. සාමය අභිමුවේ හෙළයිනි මුවන් වෙමු. නවගුණ වැල ගනින මහබෝ සතුන් වෙමු. කඩුගානා විටදි රොපුසෙන් මරුන් වෙමු. වියරු වැටුණු කේසර සිංහයන් වෙමු. හෙළයේ ඉපිද හෙළයම මිය යන අපට සිංහලකම විනා පිල් වැටකොටු කුමට දනින් වැටි නොලබමු නිල බල නිවට පූජාවෙන් වා මමමා දිනු දෑට සිංහලයකු වෙලා හෙළයේ ඉපදීම මට වාසනාවකි මේ අත්භවයේම මෙහෙකර රටට රණ බිමක දිමිය යාම මගේ එකම පැතුමයි ජීවිතයේම
සිංහලයකු වෙලා හෙළයේ ඉපදීම මට වාසනාවකි මේ අත් භවයේම මෙහි කර රටට රණ බිමකදී Yeah.